ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යංශයේ අංක 5 ඇලීරක් 2001 චක්‍රලේඛයේ මගින් අවශේෂ කැලෑ වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ආරක්ෂාව තහවුරු කර තිබූ වනාන්තර පද්ධතිවල කළමනාකාරීත්වය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට මේ වන විට රජය විසින් කටයුතු කර තිබේ. මෙම අවශේෂ කැලෑ යටතට ජෛව විවිධ විද්‍යාත්මකව ඉතා ඉහළ වටිනාකමක් සහිත අක්කර දහස් ගණනක් අයත් වන අතර විශාල වනාන්තරවල සිට කුඩා සංවේදී පරිසර කලාපද මීට අයත් වෙන. ගංගා ඇලදොල රක්ෂිත ඇතැම් ජලපෝෂක ප්‍රදේශ, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් මෙම අවශේෂ වනාන්තර තුළ දක්නට ලැබෙන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හුදෙකලා වන රක්ෂිතවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් වනාන්තර වැස්ම එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මෙම චක්‍රලේඛය නිසා මෙරට සමස්ත වන ආවරණයෙන් වැඩි කොටසක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. චක්‍රලේඛයට අනුව තෝරාගත් රජයේ කැලෑ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරී තිබෙන අතර විධිමත් පරිසර ඇගැයීම් වාර්තාවලින් තොරව ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම් ලබා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා. එසේම මෙම පරිසර පද්ධති විනාශ කිරීම මගින් නොයෙකුත් සත්ව විශේෂවල ජානමය හුදකලා තත්ත්වයන් ඇතිවීම සහ සම්පූර්ණයෙන්ම විනාශ වීමක් සිදුවිය හැකිව තිබෙනවා. උරගෙන් සහ පක්ෂීන්ගේ වාසස්ථාන විනාශ වීම මගින් නොයෙකුත් අසමතුලිතතා තව තවත් වර්ධනය වන්නට ඉඩකඩ තිබෙනවා. වඳුරන් සහ රිළවුන්ගේ වාසස්ථාන අහිමිවීම තුළින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපෑම් සිදුවන්නටත් ඉඩ තිබෙනවා. ගරු කතානායකතුමනි, ඒ වගේම අලිමිනිස් ගැටුම උග්‍ර වීමටත් මෙම අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීම හේතු වෙන්නට පුළුවන්. වන අලි ගහණයෙන් සමාවෙන්න වනාලි ජනගහණයෙන් 60%කටත් වැඩියෙන් රක්ෂිත ප්‍රදේශවලින් පිටත සිටින නිසා අලිමිනිස් ගැටුම විසඳිය නොහැකි තත්ත්වයකට පත්වීම අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීම තුළින් සිදුවන්නට පුළුවන්. මෙසේ අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීම මගින් තෙත් කලාපයේ වෙසෙන නොයෙකුත් ආවේණික උරග සහ පක්ෂි විශේෂ සදහටම නැතිවීමද, ජලමූලාශ්‍ර සිඳී යාම වගේම පානීය ජලයේ ගුණාත්මක භාවය අඩුවීමත්, පස නිසරු වීම ආදී නොයෙකුත් සංකූලතාද ඇතිවන්නට පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙයින් පෙනී යන්නේ නිසි අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක කරන සුළු වෙනස්කමකින් වුවද යළි කිසිදා යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස පරපතල පාරිසරික හානි අදාළ ප්‍රදේශවලට මෙන්ම සමස්ත රටටම බලපාන අයුරින් සිදුවීමට වඩාත් ඉඩකඩ ඇති බවයි. එබැවින් යෝජිත පරිදි මෙම අවශේෂ වනාන්තර පද්ධති වෙනත් කටයුතු වලට යොදා ගැනීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම් මෙම අවශේෂ වනාන්තර පද්ධති වෙන වෙනම තනි තනියෙන් නොසලකා ප්‍රාදේශීය වශයෙන් සහ පළාත් වශයෙන් පුළුල් පද්ධති වශයෙන් සලකා විද්වත් අධ්‍යයනයකට යොමු කිරීම සහ ජෛව පද්ධති තක්සේරු කිරීමකට භාජනය කිරීමෙන් අනතුරුව ජෛව පද්ධති සේවාවන් හඳුනා ගැනීමද පාරිසරිකමය සහ ආර්ථිකමය ප්‍රතිලාභ සංසන්දනය කිරීමකට භාජනය කිරීමෙන් පසු විද්වතුන් සමග සහ පුළුල් මහජන සංවාදයකින් අනතුරුව ඉතා වගකිව යුතු ලෙස තීරණ ගත යුතුව තිබෙනවා. එසේ නොවුනහොත් අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීමේ අහිතකර ප්‍රතිපාක මේ රටේ අනාගත පරපුරට විඳීමට සිදුවීම වළක්වා ගැනීමට නොහැකි වනු ඇති. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, MWSFC ඇලීරක් 1 ඇලීරක් 20/20 දරන 20/20/11 4 දිනැති චක්‍රලේඛයේ හරහා 5/2001 චක්‍රලේඛයේ අවලංගු වන බැවින් මේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශයේ අංක 5 2001 දරන චක්‍රලේඛයේ මගින් අවශේෂ කලාව වශයෙන් ආරක්ෂා කර තිබු වනාන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ජෛව විවිධත්වය රැක ගැනීමටත් සමාජ ආර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? එසේ පිළිගන්නේ නම් ඒ සඳහා හේතු කවරේද? දෙක, පරිසර සංරක්ෂණ විෂයානුබද්ධ විද්වතුන් සහ මෙම සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළත් වන විශේෂ උපදේශක කමිටුවක් පත්කර මේ අවශේෂ ඉඩම් සඳහා නිර්දේශ ලබා ගැනීමට, ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමටත් රජය විසින් කටයුතු කරන්නේද? නොයසේ නම් එසේ නොකිරීමට හේතු කවරේද? තුන, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අංක MWFC ඇලීරක් 1 ඇලීරක් 20/20 දරන 20/20/11 4 දිනදී චක්‍රලේඛයේ ක්‍රියාත්මක කිරීම ඉහත සඳහන් විශේෂ උපදේශක කමිටුවේ නිර්දේශය ලැබෙනතුරු తాවකාලිකව අත්හිටුවීමට කටයුතු යොදන්නේද? නොයසේ නම් එසේ ඉටු නොකිරීමට හේතු කවරේද? ස්තුතියි.
ස්තුතියි ගරු වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු නියෝජක තානාගතුමනි, මේකේ ඍතුරු ඒක රාශි කරගන්න තියෙනවා. තාමාර නිවාස හදන්නත් ඒ වගේම වනජීවී කලාපය තුළ කටයුතු කරපු ආකාරය පිළිබඳවත් එනිසා ඉදිරියේදී පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබතුමාට ස්තුතියි. ප්‍රධාන කටයුතු ආරම්භයේ විසර්ජන පනත දෙවෙනි වර කියවීම ගරු එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා විනාඩි 30යි.
ස්තුතියි.
ඔව් විපක්ෂ නායකතුමා.
එකට බාධා කරනවා. මම හිතන්නේ ගරු අමාත්‍යතුමා මීට පෙර මේ මාතෘකාව සාකච්ඡා වෙනකොට එතුමා කිව්වා දැන් මේ සභාවේ උත්තර දෙනවයි කියලා.
මොකද අපි එතුමාට අවස්ථාව දෙමු, එතුමා පැහැදිලි උත්තරයක්
දෙයි. විපක්ෂ නායකතුමා, ගරු විපක්ෂ නායකතුමා, මම කිව්වේ නෑ උත්තර දෙනවා කියලා. උත්තර දෙන්න කරුණු ටික එකතු කරගන්න ඕනේ. එකතු කරගත්ත ගමන් දෙන්න ඕනේ.
හොඳයි. ගරු ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි. පසුගිය නොවැම්බර් 17 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන පෙරමුණේ ආණ්ඩුවේ පළමුවෙනි අයවැය අගමැතිතුමාගේ සම්පූර්ණ පාර්ලිමේන්තු කාලය තුළ හෝ ඉදිරිපත් කළ 14 වෙනි අයවැය, ඒ වගේම නිදහස් ශ්‍රී ලංකාවේ 75 වෙනි අයවැය. ඒ සම්බන්ධව විවාදයේ අද දිනේ විපක්ෂයේ කරුණු දැක්වීමට අවස්ථාව ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. කථානායකතුමනි, නොවැම්බර් 17 වෙනිදා අයවැය කතාව අවසන් කරමින් අග්‍රාමාත්‍යතුමා පවසා සිටියේ මේ අයවැය කඩා වැටුණු ආර්ථිකයක් උසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් කියලා. මේ අයවැය සෞභාග්‍යයේ දැක්මේ යථාර්ථය කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍රයන් ආවරණය කරලා තියෙනවා කියලා අග්‍රාමාත්‍යතුමා පැවසුවා. නමුත් කථානායකතුමනි, සමස්ත අයවැය විග්‍රහ කරන විට අපිට සිහිපත් වෙන්නේ වැටත්, නියරත්, ගොයමත්, කානම් කාට කියන්දද ඒ අමාරුව කියන කියමනයි. ඇයි අපි එහෙම කියන්නේ? ගරු කථානායකතුමනි, අපි ජීවත් වෙන ලෝකයේ එකිනෙකාට සම්බන්ධයි. අපි හැමෝම අතර අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා. අපි හැමෝම එකිනෙකාගෙන් යැපෙනවා. ඉතින් මේ අපි ජීවත් වෙන ලෝකයේ අතමිට සරු සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන අය සිටිනවා. ඒ වගේම ආර්ථික සමාජීය වශයෙන් අවධානයට ලක්වෙච්ච අය සිටිනවා. නැති බැරි පිරිස් සිටිනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. කිසියම් පුද්ගලයෙක්ගේ ජීවිත කාලය ගත හොත් යාන වාහන සැප සම්පත් පිරුණු සෞභාග්‍යමත් කාලයක් තිබෙනවා. නමුත් ඒ වගේම මනුෂ්‍යකමේ ජීවිත කාලය තුළම ආර්ථික වශයෙන් පිරිහුණු කාලයකුත්, ඉතා දුෂ්කර අවදානම් කාලයකුත් ඒ පුද්ගලයන්ටම පැමිණෙන්නට පුළුවන්. COVID-19 වසංගතය තුළින් මේක අපිට සම්පූර්ණයෙන්ම පැහැදිලි. මේ තත්ත්වය හොඳින් ප්‍රදර්ශනය වෙන කාලයක් මේක. මේ කාලය තුළ පොහොසතා තවත් පොහොසතෙකු වගේ වස්තු හැඟ වූ දුප්පතුකු වෙන්නත් පුළුවන්. දුප්පතා තවත් අන්ත තත්ත්වයට ඇද වැටෙන පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. මධ්‍යම පාන්තිකයා පවා අවදානම් සීමාවට වැටෙන්නට පුළුවන්. මේ තත්ත්වය අද අපේ රට තුළින් පමණක් නොවේ, සමස්ත ලෝකයටම පොදු අත්දැකීම් පෙන්වන තත්වයක්. අපි සැලකිල්ලට ගනිමු මැද පෙරදිග ගෘහ සේවයේ නිරත අපේ කාන්තාවන්ගේ එහෙමත් නැත්නම් රට විරුවෙකියගේ තත්වය ගැන අපි හිතමු. ඇය ඉතා දුෂ්කර සේවා කොන්දේසි මැද දැඩි වෙහෙස මහන්සියෙන් ඉතා ස්වල්ප විදෙස් විනිම ප්‍රමාණයක් උපයන්නේය. අනාරක්ෂිත පරිසරයක උපයනේ ස්වල්ප ධනයෙන් තමයි ඇය තමන්ගේ ආදරණීයන්ගේ කුසගින්න නිවන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇගේ ඉපෙීමේ තමයි අපේ රටේ විදේශ සංචිතය ඉහළ නැන්වෙන්නේ. මෙන්ම මේ ආකාරයට විදෙස්ගත ශ්‍රමිකයන් උපයන්නේ තමන්ගේ ආදරණීය පවුල සඳහා පමණක් නොවේයි. ඔවුන් ඔබහට අපි සැමෝටම උදව් කරනවා. සමස්ත ජනතාව ඒ ඉපයීම භුක්ති විඳිනවා. අපි භාවිතා කරන මේ ජංගම දුරකථනය, අද පාර්ලිමේන්තුවට එන්න ලැබුණ වාහනය ආදි රැසක් ඔවුන්ගේ ඉපයීම නිසා පමණයි අපිට ඒක අද කරන්න පුළුවන් වුණේ. ඒ වගේම අපි හෙද සේවිකාවක් ගැන සිතුවොත් ඔවුන් මේ ගෝලීය වසංගත තත්වය යටතේ වගේම කවදාත් සිදු කරන සේවය කොපමණද යන්න අමුතුවෙන් කියවන්න අවශ්‍ය නැහැ. නමුත් ඔවුන් අඩු වටුපකට තමයි සේවය කරන්නේ. ඔවුන් ඇමරිකාව වගේ රටකට ගියොත් මාසයකට ඩොලර් 5000ක් වැටුපක් හිමි කර ගන්නවා. නමුත් එසේ විදෙස් ගත නොවි අඩු වැටුපකට මේ රටේ සේවය කරන හෙදිය අපිට උදව් කරනවා. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සුරකින්නේ ඒ හෙදි සේවිකාවයි. පොදුවේ අපි සියලු දෙනා මේ අයගේ උදව් ලබනවා. එයින් අපේ ජීවිත පහසු කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි ඒ අය අවධානයට මුහුණ දෙනකොට විශේෂයෙන් ආර්ථික සමාජ ලෙස අවධානයකට ලක් වුණ අවස්ථාවේදී අපිත් ඒ අයට උදව් කරන්නට ඕනේ. ගරු කථානායකතුමනි, අන්න ඒ වගේ උදව් කරන අය තමයි, ඒ අයගෙන් තමයි අපි බදු එකතු කරන්නේ. බදු එකතු කරන්නේ බදු ගෙවන අයට වේදනාවක් ඇති කරන්නටවත් අපහසුතාවයක් ඇති කරන්න නෙමෙයි. බදු එකතු කරන්නේ ඒ චේතනාව තමයි අවදානමට ලක්ව සිටින පිරිස්වලට, අවශ්‍යතාවයල් ඇති පිරිස්වලට උදව් කිරීමට තමයි, ඔවුන්ව නැගී සිටවීමට සවි බල ගැන්වීමට තමයි අපි බදු එකතු කළ යුත්තේ. අපි දන්නවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළ නිදසුනක් ලෙස ගුවන්තොටුපළක් හෝ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම තුළ අපිට ලැබෙන වාසිය, ව්‍යාපාරිකයට ලැබෙන වාසිය අපි දන්නවා. නමුත් එහි වියදම, ඒ වියදම අපි හැමෝම දරනවා, හැමෝම ඒ වියදමට දායක වෙනවා. ඒ දුප්පත්ම පුද්ගලයා සිට අපි සියලු දෙනාම, බදු ගෙවන සියලු දෙනාම ඒ ගුවන්තොටුපළට අධිවේගී මාර්ගයට ගෙවනවා. කතාවේ කියන්නේ බදු ගෙවන ජනතාව, ජනතාවගේ බදු මුදල් කියලා. අන්න එහෙම තමයි අධිවේගී මාර්ගය හදන්න, ගුවන්තොටුපළ හදන්න අපි වියදම් කරන්නේ. එහෙත් ඒවායේ ඍජු වාසි ලැබෙන්නේ ව්‍යාපාරිකයටයි, පෞද්ගලිකව හා ඒවා ලබන ලාභය පෞද්ගලික ලාභය. අන්න ඒ නිසා තමයි සමාජ ගිවිසුමක් තියෙන්නේ පාලනය වෙන අය හා පාලනය වන අය අතරේ. ගරු කථානායකතුමනි, පොදුවේ මිනිස්සු බදු ගෙවන්නේ පාලකය හා පාලිතයන් අතර ඇති ඒ සමාජ ගිවිසුම නිසායි. බදු ක්‍රමය දුර්වල වෙනවා කියන්නේ, නැති වෙනවා කියන්නේ අර ගිවිසුමට, සමාජ ගිවිසුම නැති කරන එක තමයි ඒකෙන් සිදුවන්නේ. නමුත් ඒ සමාජ ගිවිසුම තිබෙන්නේ අද ජීවත් වෙන මිනිස්සුන්ට පමණක් නොවේයි, හෙට ජීවත් වෙන අපේ දරුවන් වගේම ඒ දරුවන්ගේ දරුවන්ටත් ඒක අදාළයි. ඒ කියන්නේ මේ සමාජ ගිවිසුම වර්තමානයේ විතරක් නොවේයි, අනාගතයේත් අපි නියෝජනය කරනවා. අන්න ඒ නිසා තමයි සමාජ ගිවිසුම ඉඩ දෙන්නේ නැහැ වනාන්තර වනසන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ සමාජ කිවිසුම ඉඩ දෙන්නේ නැහැ. පරිසරය වනසන්න ඉඩ දෙන්නේ නැහැ. මම හිටපු ජනාධිපතිතුමා එක්ක හුඟක් මතභේද තිබුණත් මම සඳහන් කරන්නට ඕනේ, උතුමා එතනින් ඉවත් වෙන්න ප්‍රථමයෙන් වනාන්තර ගැසක් කිරීම අපි අගය කරන්නට ඕනේ. අපිට පුද්ගලික වාසිවලට පරපුරේ ලාභයට පරිසර දූෂණය කරන්න සමාජ ගිවිසුම අනුව එක කරන්න බෑ. ඒ නිසා තමයි රටට අනාගත පරම්පරාවට අවංක ආදරය කරන පුරවැසියන් මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ. මේ රටේ ඉපදිලා මේ රටේ ජීවත් වෙලා මේ රටේ භූමදානය හෝ ආදාහනය අපේක්ෂා කරන අය මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නිසායි. ගරු කථානායක තුමනි, ද්විත්ව පුරවැසියන්ගෙන් නම් මේවා අපේක්ෂා කරන්න බැහැ. මොකද ද්විත්ව පුරවැසියන් කියන්නේ මේ රට පසුගිය කලක අස්ථාව කරලා යුද්ධය කාලයේදී මේ රටේ වරදිනකොට අනිත් රටට පැනපු අයත් සිටිනවා. ද්විත්ව පුරවැසියන් මේ රට තුල අසමත් වෙනකොට, අවදානම් වැඩි වෙනකොට රට අතහැර යන්නට පුළුවන්. ඉතින් ඒ අය අපි වෙනුවෙන් තීරණ ගැනීම සුදුසු නැහැ. ඇමරිකාවේ නම් ද්විත්ව පුරවැසියන් වැඩිපුර බදු ගෙවනවා, වුන් වැඩිපුර බදු ගෙවනවා. මොකද ඒ අය ඇමරිකාවේ සමාජ ගිවිසුම පිළිගෙන තිබෙනවා. ඇමරිකාවේ සමාජ ගිවිසුම. මම නම් විදේශ අධ්‍යාපනයක් අවසන් කරලා අවුරුදු 26ක් වෙනකොට තීන්දුවක් ගත්තා. මම ජීවත් වෙන්නේ මේ රටේ, මම අවසන් ගමනේ යන්නේ මේ රටේ කියන තීන්දුව. අපිට ඕනේ මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට අයිති ආණ්ඩුවක් අපිට ඕනේ. අපිට බදු ක්‍රමයක් තියෙන්න ඕනේ මේ රටේ අවදානමෙන් සිටින පාර්ශවයන්ට. අවශ්‍යතාති පිරිස් නොසකලා හරින බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අපේ බදු ක්‍රමේ තියෙන්නේ අවදාන මහා අවශ්‍යතාවය ඇති නොතකා. එනම් ඒ තුල ආර්ථික වර්ධනයක් ගැනත් හිතන්නට බෑ. ඒ වගේ යෝජනාවලට විරුද්ධ වීම හැර අපිට එකග වෙන්නට බෑ. කථානායකතුමනි, රාජ්‍ය ආදායම් වියදම් ගැන මම වචනයක් කියන්නට කැමැති. අහගෙන ඉන්න ගරු කථානායකතුමනි, මේ අයවේ තියෙන බරපතලම ප්‍රශ්නය මේකයි. රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අඩුම මට්ටමට බැහැලා තියෙනවා. දැන් ඒ තියෙන්නේ 100%ට 9% මට්ටමේ. ඒක දැන් තියෙන්නේ. අපි ගානාව ගත්තොත් 12%යි, පකිස්තානයේ වගේ රටක් ගත්තොත් 12%යි, ලෙබනනයේ 17%යි, සැම්බියාවේ 17%යි, ඇංගෝලාවේ 17%යි, ඊජිප්තුවේ 20%යි, ආජන්ටිනාවේ 24%යි, මොංගෝලියාවේ 27%යි, යුක්‍රේනයේ 37%යි. අපේ 9%ට බැහැලා තියෙන්නේ කථානායක තුමනි. මේ බරපතල තත්වය යුරෝපීය රටවල් වල රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 40%-50%කටත් වැඩි. මේ තත්වය තේරුම් ගන්න මම ඒ නිසා තමයි මේ රටවල් වලින් ඒ ප්‍රතිශත කියෙව්වේ. 1983 තමයි අපේ රටේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ඉහළම වැඩිවීම පෙන්වුවේ. ඒක 29%යි. 1994 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට රට බාර දෙනකොට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ඒක 22.6%යි. මහින්ද රාජපක්ෂගේ මෙතුමා එදා 2014 අපේ ආණ්ඩුවට රට බාර දෙනකොට රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 11%යි. ඔන්න කඩා වැටීම. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිට බාර දෙනකොට ප්‍රතිශතයෙන් භාගයක් වෙලා තිබුණා ආදායම. ගරු කථානායක තුමනි, අපි 2019 වන විට අහගන්න රාජ්‍ය ආදායම 12.6%යි. 2018 13 ඉක්මවා ගිහිල්ලා තිබුණා. නමුත් 2020 මොකද වෙලා තියෙන්නේ? එය දැන් 9%ට බැහැලා තිබෙනවා. රාජ්‍ය ආදායම අපි 2014 වෙනි විට තිබුණ තත්වය වෙනස් කළේ විවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණවලටත් මූණ දෙමින් තමයි අපි ඒක වෙනස් කළේ. අපි 2018 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1900ක් ලෙස වර්ධනය කරගත්තා. ඒ වගේම තමයි කුමන්ත්‍රණයේ මැද්දේ 2009 දී වසරේදී රාජ්‍ය ආදායම 1900ට ටිකක් අඩු වුණා. නමුත් 2020 දී මොනවද වෙලා තියෙන්නේ? සෞභාග්‍ය දැක්ම අනුව ගත වූ වසරේදී රාජ්‍ය ආදායම අගමැතිතුමාගේ මුදල් ලැබීතුමාගේ කතාව අනුව රුපියල් බිලියන 1588ක් ලෙස දැක්වෙනවා. ආණ්ඩුව ගණනය කිරීම මෙසේ වුණත් මම දැක්සේරු කරනවා ඒක රුපියල් බිලියන 1300ක් පමණ වෙයි කියලා. දැන් ආණ්ඩුව කියනවා 2021 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2029ක් දක්වා වැඩි කරන්න යනවා කියලා. ඒ කියන්නේ රජයේ ලේඛනය අනුව 128කින් වර්ධනය වෙන්න අවශ්‍යයි. නමුත් අපේ තක්සේරුව අනුව 144කින් රාජ්‍ය ආදායම වැඩි කර යුතුයි. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. අපේ රටේ පසුගිය අවුරුදු 20ක අයවැය බලපුවාම අපි දන්නවා රාජ්‍ය ආදායම වැඩි වෙලා තියෙන්නේ 105-15 අතරේයි. ඒ තමයි අපේ රටේ අත්දැකීම. එහෙම පසුබිමක එක වසරක් තුල මේ අදහගත නොහැකි වර්ධනයක් කොහොමද අපිට විශ්වාස කරන්නට පුළුවන්? කාවද මේ රවට්ටවන්න හදන්නේ? මේක නරක සෙල්ලමක්. ඇයි මම එහෙම කියන්නේ කථානායකතුමනි? මේ නරක සෙල්ලම ගැන හොඳින් තේරුම් ගන්න මේ රජය වියදම ගැන අවධානය යොමු කරන්න ඕනේ. අපේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප, විශ්‍රාම වැටුප, මූල්‍ය ගෙවීන්, ඒ කියන්නේ පොලි ගෙවීන් විතරක් රුපියල් බිලියන 1900ක් පමණ වෙනවා. ඒ කියන්නේ 2018-19 මුළු ආදායමේ සඳහා පමණක් යනවා. මේ අවුරුද්දේක 1300ක් වෙන්න පුළුවන්. ඉතුරු වියදම ඉතුරු කොහොමද අපි මේක පියවගන්නේ? දැන් බලන්න, දැන් ආදායම නැති වුණාම කියන දේ තමයි වියදම සීමා කරනවා කියලා කියනවා. නැත්තම් නාස්ති අඩු කරනවා කියලා කියනවා. නමුත් ඇත්තටම මේක කොච්චර ප්‍රායෝගිකද? පඩි ගෙවන්න ඕනේ, විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ, නීතිමයව ණයගත්තේවට ගෙවන්න ඕනේ, රාජ්‍ය වීදම් අඩු කරනවා. එහෙම අඩු කරලා කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද? ඔන්න ඕක තමයි ප්‍රශ්නය. ආණ්ඩුවට රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සම්බන්ධව කිසිම වැඩපිළිවෙලක් නැහැ. ආදායම වැඩි කර ගැනීම පිළිබඳව අපි අයවැය කතාවක පැමිණෙන්නේ අහන්න මොකක්ද වැඩපිළිවෙල ආදායම වැඩි කර ගන්න? අයවැය තුල මේක ඔප්පු වුණා. ඒ වගේ තමයි මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. එහෙනම් දැන් ඉතින් රාජ්‍ය ආදායම වැඩි කරගෙන පිළිවෙලක් නැති නිසා ණය ගන්න වෙනවා, ණය පිට ණය ගන්න වෙනවා. ණය ගැනීම සම්බන්ධව කතා කළොත් ඒ තුලත් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ප්‍රතිපත්ති අපැහැදිලි. සරලව කිව්වොත්, මේක සරලව පැහැදිලි කළොත්, 2014 අවසානයේදී අපේ ආණ්ඩුව වගකීම බාර ගන්නකොට රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 7ක් පමණ වෙනවා. 2019 අවසන් වෙනකොට ඒක ට්‍රිලියන 13කට විතර වැඩි වෙලා තිබුණා. කථානායක තුමනි, විසර්ජන පනත 20.20 සහ රාජ්‍ය ණය ට්‍රිලියන 2.82.20. ඒක විසර්ජ 21 විසර්ජන පනත 90 රාජ්‍ය ණය ට්‍රිලියන 2.9 නැත්තම් බිලියන 2900යි. දැන් බලනකොට අපේ ආණ්ඩුව සමේ පුරාවට ගත්ත ණය ප්‍රමාණය මේ ආණ්ඩුව වසර දෙකක් ඉක්මවන්නට ආසන්නව සිටිනවා. ඒ රුපියල් බිලියන 5730ක් වෙනවා අවුරුදු දෙකක් තුලදී. අපි කවුරුත් දන්නවා රට ණය පිට ණය අරගෙන ආදායම් අහිමි කළොත් වියදම් පියවගන්න බැරි වෙනකොට ඉවක් බවක් නැතුව ණය ගැනීම හා ආදායම් ඉපදීමේ වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා රටේ ආර්ථිකය තල්ලු වෙන තැන අපි සියලු දෙනාම දන්නවා. අපි කනගාටුවෙන් ඒ දෙස බලා සිටිනවා. කථානායකතුමනි, කෘෂිකර්මය ගැනත් මම වචනයක් කියන්න අවශ්‍යයි. මේ රට කෘෂි ආර්ථිකයක් සම්බන්ධව තමයි මගේ අවධානය යොමු වෙන්නේ. අගමැතිතුමා අයවැය ලේඛනයේ ඉදිරිපත් කළ ආකාරයට නම් රජයේ පොහොන සහධාරය හිමිවන්නේ පොහොර වී පොහොර නොමිලේ දෙනවා කිව්වා. අනෙක් පොහොර කිලෝ 50ක් රුපියල් 1500කට දෙනවා. නමුත් ගරු කතානායකතුමනි, මම කැමති මේ සභාවේ අවධානය යොමු කරන්න සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපක්ති ප්‍රකාශනයේ වෙත්තේ ඒකේ 39 වෙනි පිටුවට මුලින්ම බිඳවැටි ඇති අපේ ගොවියා නැවත නගා සිටුවීම සඳහා පොහොර සහනාධාර ක්‍රමය වෙනුවට වගාවට අවශ්‍ය පොහොර සහ කාබනික පොහොර නොමිලේ ලබා දීමට කටයුතු කරනවා කියලා සෞභාග්‍ය දැක්වේ සඳහන් කරලා තිනවා. දැන් එතකොට මේ අගමැතිතුමාට පසුගිය 17 වෙනිදා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්මේ වැඩපිළිවෙලක්ද කියලා මම අහන්න කැමතියි. දැන් තත්වයේ අනුව නම් අහිංසක ගොවි ජනතාව රැවටීමක්ද? ඒ පොහොර සහනාධාරය ගැන තව ටිකක් මතක් කරන්නට ඕනේ. 2015 දී අපි බලයට එනකොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පොහොර සහනාධාරය ලබා දුන්නේ පොහොර ආනයනය කරන මුදලාලිලාට. ඒ තුල කිසිදු විනිවිදභාවයක් තිබුණේ නැහැ. අතිවිශාල මුදලක් වාර්ෂිකව අපතේ ගියා. ඒ වෙනුවට අපේ රජය දියත් කළා වැඩපිළිවෙලක්. පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ඍජුවම ගොවියට අපි ලබා දුන්නා. එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 6ක් පමණ භාණ්ඩාගාරයේ ඉතුරු වුණා. එදා ගොවියන් අතර මුදල් ලැබීම නිසා මුදල් අහිමි වූ රාජපක්ෂ ගජමිතුරු නඩේ මොකක්ද කළේ? ගොවියන්ව වේගවත් කරලා ඔවුන්ව අපිට විරුද්ධව පාරට බැස්සෙව්වා. කොහොම නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුව ඔය විදියට නම් පොහොර දෙන්නේ අයවැය තුල තියෙන ආනයනය ආදේශක නිෂ්පාදන ආර්ථිකය නන්වනුව වගේ යෝජනා වලට මොකක්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. එවැගේම තමයි මේ වෙනකොට 25%ක් වැඩ කරන ජනතාවගෙන් ගොවිතැන් කරනවා. නමුත් දළදේශීය නිෂ්පාදනයට එකතු වෙන්නේ දායකත්වයේ 8%. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තුවට එනකොට මේ දායකත්වයේ 12%කට පමණ තිබුණා. එන්න එන්න දායකත්වය අඩු වෙලා. අපි ඒකයි කියන්නේ මේ තුල මේ කතා කරන විෂය ක්ෂේත්‍රව සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් නැහැ. සෞභාග්‍ය දක්ම අනුව හැදුව අයවැය කීවාට ඒකත් නැහැ කියලා සඳහන් කරන්නට ඕනේ. වගේම රාජ්‍ය ව්‍යවසාය ගැන වචනයක්. කතානායකතුමනි, දැන් මගේ අවධානය යන්නේ විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කරුණා කරන වාර්තාව අපිට 17 වෙනිදා ලබා දුන්නා. ඒ වාර්තාවේ 72 73 වෙනි පිටුවල සඳහන් වෙනවා 2009 සාපේක්ෂව 2020 දී රාජ්‍ය ව්‍යවසාය ලබ ඇති අලාභ 2019 දී රුපියල් බිලියන 1.1, 2020 වෙනකොට රුපියල් බිලියන 10.4. ඔන්න ඔහොම අලාභ වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මේ අයවැල තුල තිබෙනවා වාණිජ කටයුතු වලට අදාළ පෞද්ගලීකරණ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ අතරේම සඳහන් කර තිබෙනවා වෙළඳ පොළ තරඟයට ගැන හා රාජ්‍ය ව්‍යාපාරවල වාණිජමය නිදහස තහවුරු කිරීමට රාජ්‍ය කරුණාකරණය ස්වාධීනත්වය ලබා දෙන්නට රාමුවක් හදනවා කියලා සඳහන් කරලා තිබෙනවා. මේ ප්‍රශ්නය මේ ප්‍රකාටවත් පැහැදිලි නැහැ. කොහොමද මේක විසඳන්න යන්නේ? ඇයි නොකියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අපි මොනවද කරන්නේ කියලා? ඒ වගේම අසවල් ආයතන සම්බන්ධයෙන් අපි මොනවද කරන්නේ කියලා? මේක එක එක්කෙනා එක්ක වැරදි සෙවීමක් නෙමෙයි, මේක අපි සියලු දෙනාටම පොදුවේ බලපාන කාරණයක්. අපේ රටේ අවදානමක් තියෙන පුද්ගලයන්ට වාසි ලැබෙන තීන්දු ගන්න ඕනේ රාජ්‍ය ව්‍යවසාය දිහා බලනකොට. එතන තීරණ ගන්න අමාරු තීරණ අපි ගත යුතුයි. දැන්වත් සත්‍ය ප්‍රකාශ කළ නිවැරදි තීරණ ගන්න රාජ්‍ය ව්‍යවසාය ගැන අපි විපක්ෂයේ සහය ඒ සඳහා ලබා දෙනවා. විශ්‍රාමය ගැනත් වචනයක් කිව යුතුයි. ගරු කතානායකතුමනි, මේ අයවැය යෝජනාව අතරේ සඳහන් වැදගත් යෝජනාවක් සම්බන්ධව තමයි මම මේ ඊළඟට කතා කරන්නේ. විශ්‍රාම වයස පොදුවේ අවුරුදු 60ක් දක්වා ඉදිරියට ගෙන වෙයි තිබෙනවා. මගේ පුද්ගලික අදහස අනුව මේ යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක්. මොකද අවුරුදු 55ක් වෙනකොට විශ්‍රාම යන්නේ දැනුම හා අත්දැකීම පිරුණු අයෙක්. ඌට හැකියාව තියෙනවා නම් තවදුරටත් ඒ සේවය ලබා ගන්න ඒ අවස්ථාව අපි පාවිච්චි කරන්නට ඕනේ. ඌ සෞඛ්‍යමත් නම් රාජකාරී ඉටු කරනවා නම් සමත් නම් ඌව බලෙන් විශ්‍රාම ගෙවීම අපරාධයක්. නමුත් මට විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි දැනට අවුරුදු 55න් විශ්‍රාම යාමට තීරණය කරලා සිටින ඒ ආසන්නව සිටින අය සම්බන්ධවයි. මම යෝජනා කරන්නේ මේ නීති වෙනස් කරනකොට ඔවුන්ට ස්වාධීන තීරණයක් ගන්න ඉඩ දෙන්න. දැනට වැඩ කරන අයට 55න් යනවද 60න් යනවද කියලා ස්වාධීන තීරණයක් ගන්න. ඒ නිසා ඔවුන්ට ඒ නිදහස දීම වැදගත්. එහෙම ඔවුන් මේ නීති තුලින් සහනයක් ලබා දුන් විට EPF ETF ආශ්‍රිත ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා මාමෙනු ගැරු ස්වභාවයේ ඉල්ලා සිටිනවා. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෞරවණීය ලෙස විශ්‍රාම ලැබීමේ අවස්ථාව ලබා දෙන්න. නමුත් ඊයේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කතා කරනකොට ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කරා EPF ETF එක පිළිබඳව. පසුගිය රාජපක්ෂ රජය කාලයේදී ඒක කළමනාකරණ ආකාරයත් ඒකෙන් පෞද්ගලිකව ලාභ ලැබපු ආකාරයත් ගැන තියෙන අවිශ්වාසය නිසා තමයි අපි පොදුවේ ඒක නිසා තමයි විරුද්ධ වෙන්නේ. බයක් තියෙනවා 55 ඉඳලා 60ට ඒක වැඩි කළොත් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. බදු ප්‍රතිපත්තිය ගැන අවසන් වශයෙන් මම අවධානය යොමු කරන්නේ මේ බදු ප්‍රතිපත්තිය ගැනයි. මෙවර අයවැය තුල යෝජනාවක් තියෙනවා පෞද්ගලික අංශයේ බදු උපදේශකයන් හා විගණනකරුවන් බදු ගෙවන්න නියෝජනය කිරීමේදී සහ සහතික නිකුත් කිරීමේදී වැරදි බදු වාර්තා සකස් කිරීම හෝ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. ඒ නිසා ඒ උපදේශක සේවා පවත්කෙන යාම අවලංගු කළ හැකි නීතිමය හඳුන්වා දීමක් කර දෙනවා කියලා මුදල් ඇමතිතුමා සඳහන් කළා. ඒ යෝජනාවලට මට තව අමතර යෝජනාවක් තිබෙනවා. ගරු කතානායකතුමනි, අපි මේ පෞද්ගලික අංශයේ බදු උපදේශකයන්ට විගණනකරුවන්ට නීතිපන යන්න හරියටම තක්සේරු කරන්න. වංචා කිරීම හංගලා ගැහිලා එපා කියලා. නමුත් ඔවුන්ට නීති දාන්න පෙර ඇයි අපි ආදර්ශයක් නොදැන්නේ? අපේ වත්කම් බැරකම් ප්‍රකාශ ඇයි අපි ජනගත නොකරන්නේ? අපි දන්නවා ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්නේ ජනාධිපතිතුමාට, මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්නේ කථානායකතුමාට. අපේ වත්කම් කිසිවක් මෙරට පරමාධිපත්‍ය බලය හිමි පොදු ජනතාව කවදාවත් දැනගන්නේ නැහැ. එනිසා පෞද්ගලිකාංශයට එක නීතියක් නීති සම්පාදනය කරන මේ උත්තරීත සභාවට වෙන නීතියක්. එක රටක් කියලා කියනවා, එක නීතියක් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරනවා. ඇත්තටම එක රටයි නීති දෙකයි. ජනාධිපති අගමැති සිට ඇමතිවරුන් මන්ත්‍රීවරුන් වත්කම් බැරතකම් ප්‍රකාශ ජනතාවට ප්‍රසිද්ධ කරන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි ආදර්ශය දුන්නට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ අපිට කියන්නට පුළුවන් පුද්ගලිකාංශයට කොහොමද හැසිරෙන්නේ කියලා. අපි මේ තැන්වලට ඇවිත් ඉන්නේ රට හදන්න, ජනතාව සංවර්ධනය ගෙන යන දහසක් පොරොන්දු දීලා. ඒ නිසා මේ සභාවේ කාටවත් ඒ යෝජනාවට විරුද්ධ වෙන්නට බෑ කියලා මම හිතනවා. ඒ නිසා අපි මේ කටයුද්දේදීවත් ආදර්ශයක් දෙමු. වසර ගත වූ තැනම ෆේල් කියලා අහගෙන ඉන්න ආණ්ඩුවට මේ විභාගය පාස් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඔබේ අවංක බවයි, ඔබ ජනතාවට කොතරම් සත්‍යවාදීද යන්නයි අවශ්‍ය වෙන්නේ. We live in an interdependent world. We are connected to each other. There are those who are prosperous and there are those who are vulnerable. The poor domestic worker goes, works in the Middle East, sends the hard-earned dollars. It's by increasing the reserves in the country that we all have a benefit. The poor nurse works hard for a low wage when she could easily be working in Europe or the United States of America for a much higher wage. She enhances our lives, protects our lives. Therefore, in this budget, there was not enough attention paid to the vulnerability of the poor and also the falling middle class. People pay taxes because of the social contract. We have a responsibility as those who govern, those who are being governed, to make sure that they are protected. The environment, the forest environment, must be protected for our future generations. This is why we need in Parliament. This is why we need in Parliament those who love this country and live to be buried and cremated here. Dual citizens who leave this country when things go wrong should not be making those decisions for us. In the United States of America, they pay higher taxes because they accept the social contract in the US. When they have no stake here, they will go. We need governments that are owned by the people, for the people. You cannot have a tax regime that does not benefit the vulnerable. We will vote against the taxes because we have no option, because the vulnerable do not benefit from this budget. Thank you for the time given to me.
Suthi Obatumata, Garu Maitripala Sirisena, Majituma, Vinadi Dahatara.
Garu නියෝජ්‍ය කතානායකතුමනි,
ඔව් මොකක්ද ඔබතුමා රීති ප්‍රශ්නේ?
දිගින් දිගටම කිව්වා මේ දිත්තපුරවැසිභාවේ තියෙන අය සම්බන්ධව. එතුමාලා දිත්තපුරවැසිභාවේ කිසිම පුරවැසිභාවයක් නැති කෙනෙක් මහ බැංකුවේ අධිපති කරලා රටම විනාශ කරලා රටේ ආර්ථික කඩාවට යන කටයුතු කළා. එතකොට බුදියකට ඉන්නේ කියලා අහන්න.